ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථය තුළ සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගන්නට සමත් වුණු ශ්‍රී ලාංකිකයෙක් සමගින් කතා බහ කරන්නට අපි සූදානම් වන්නේ ඔහු දිලන්ත මාලගමුව. දිලන්ත මාලගමුව කියන මේ සුපිරි මෝටර් රථ ධාවන ශූරයාට පසුගියදා අවස්ථාව ලැබුණා, හැකියාව ලැබුණා ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ කියන මෝටර් රථ ධාවන තරඟාවලියේ ආසියානු ශූරතාවයේ හිමිකර ගන්නට. වසර පුරා පැවති තරඟවලදී සුවිශේෂී දස්කම් දක්වමින් මෙම තරඟාවලියේ ආසියානු ශූරතාවය තමන්ට නතු කරගන්නට ශ්‍රී ලංකාවට හිමිකර දෙන්නට දිලන්ත මාලගමුව පසුගියදා සමත් වුණා. මේ සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳව අද වැඩසටහනෙන් අපි දිලන්ත සමගින් කතා බහ කරන්නට සූදානම්. දිලන්ත, පළමුවෙන්ම අපි මේ කතා බහට ඔබව ආයුබෝවන් කියලා පිළිගන්න අතරේ මේ සුවිශේෂ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා.
කොහොම ඉස්සෙදී
අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම දැන් මේ 2016 වසරේ සුපර් ට්‍රෝෆියෝ ඒෂියන් චැම්පියන්ෂිප් එක, එහෙමත් නැත්නම් සුපර් ට්‍රෝෆියෝ ආසියානු ශූරතාවයේ හිමිකර ගැනීම සුවිශේෂී කාරණයක්. මේ ජයග්‍රහණය දක්වා ගමන් මඟ පිළිබඳව තොරතුරු අපි පළමුවෙන් ඔබගෙන් දැනගන්නට කැමති දිලන්ත.
මම අවුරුදු 4ක් මේ 4 වෙනි අවුරුදු තමයි සුපර් ට්‍රෝෆියෝ ශූරතාවයේ යෙදුනේ. ඉතින් පළවෙනි අවුරුදු 3ේම මට පුළුවන් වුණේ ශූරතාවයේ දෙවන ස්ථානයේ හිමිකර ගන්න. අවුරුද්දකට රේස 12ක් තියෙනවා අපේ. ඒ වගේම මේක ආසියාතිකයන්ට විතරක් සීමා වෙච්ච රේසර් නෙමෙයි. අපේ රේස් වල ඉන්නවා ඉතාලියන් ජාතික ඉන්නවා, ඉංග්‍රීස් ජාතික ඉන්නවා, ඒ වගේම න්ිව්සීලන්ත ජාතික ඉන්නවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි අපි තරඟ වැඩලා මේ බොහොම අමාරු කාර්යය. මොකද මේ අවුරුද්දේත් අපේ එක රේස් එකක් අපිට ඉවර කරන්න බැරුණා, එන්ජින් එක ආබාධයක් ඉන්නේ. ඒ තියෙද්දිත් ඉතින් අන්තිම රේස් එක වෙනකල්ම කරට කර අපි හිටියේ. ඉතින් ඒත් අපිට ආසියානු ශූරතාවයේ මේ අවුරුද්දේ අවුරුදු 4කට පස්සේ දිනා ගන්නට හැකි වුණා.
විශේෂයෙන්ම දිලන්ත, ඔබ සඳහන් කළා මෙහිදී අපිට එක මෝටර් රථ ධාවන තරඟයක ජයග්‍රහණය හිමිකර ගැනීමට නොහැකි වුණා කියලා. විශේෂයෙන්ම දැන් මේ සුපර් ට්‍රෝෆියෝ ආසියානු ශූරතාවයේ හිමිකර ගැනීම කියලා කියන්නේ එක් තරඟයක ජයග්‍රහණයක් නෙවෙයි, වසර පුරා විවිධ රටවලදී පැවැත්වෙන තරඟ ජයග්‍රහණය කරමින් තමයි වසර අවසානය දක්වා ඔබ මේ ගමන ආවේ. අපි දැනගන්නට කැමති කොහොමද අනෙකුත් තරඟවල ඔබ මුහුණ දුන්නු අභියෝග මොනවද, දුෂ්කරතා මොනවද, කොහොමද මේ මෙතෙන්ට ආවේ, අනෙකුත් තරඟවලදී ඔබ ලබාගත්තු ජයග්‍රහණ සමගින් මෙතෙන්ට ආවේ කොහොමද?
අත්‍යවශ්‍යම අපි හැම වෙලෙම වගේ අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථාන ඇතුළත හිටියා. මොකද එහෙම ඉන්නේ නැත්තම් අර ඔබතුමා කිව්වා වගේ අවුරුද්දක් ඇතුළත එක රේසක් දිනට එකක් මැද රේස් 12ම ලකුණු තියෙන්න ඕනේ. ඉතින් අර එකක තමයි අපිට ගොඩාක් පාඩුව තුනේ. අපිට මේ එන්ජින් එක මේ කැඩෙන හින්දා අපේ ඒ තරඟේ අපිට එක ලකුණක්වත් හම්බුන්නේ නැහැ. නමුත් අනෙක් හැම රේසකේදීම ලකුණු හම්බුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අන්තිම රේස් එක පාන්නේ තියදිත් අපි ඉදිරියෙන් ඇද්දි අපි වෙලා හැප්පුවා. නමුත් අපිට පුළුවන් වුණා රේස් එක දෙවෙනි ස්ථානේ ඉවර කරගන්න. ඉතින් ඒ අභියෝග මන තමයි අපි ඉතින් ගියේ. හැබැයි ඉතින් අනෙක් ධාවකයන් අනෙක් ටීම් එක බාධා අපි ටිකක් ඉතින් අපිට මුදල් අංශෙන් ගොඩක් අමාරුවෙන් අපි යන්නේ. නමුත් ලැම්බෝගිනි ආයතනයේ තමයි වැඩිම අපිට කියන්නේ සහයෝගය දෙන්නේ. ඒ වගේම ඉන්දියාවේ JK Tyres කියන ආයතනයෙන් තමයි වැඩිපුරම අපිට සල්ලි දෙන්නේ. ඉතින් ඒ අමාරුකම් මැද්දුනත් අපි අර ඔක්කොම වැඩ කරන ඇගේ තියෙන කැපකිරීම උඩ තමයි අපිට මේ ජයග්‍රහණ කරන්න හම්බුනේ. ඒකින්ද මං වගේ මේ වගේ මගේ අනෙක් ඩ්‍රයිව් ඉන්දියන් ජාතිකෙක් අර්මාන් එබ්‍රැම්ප්ලේ, ඒ වගේම තමයි අපේ ටීම් එකේ වැඩ කරන ඔක්කොගේම තිබ්බ සහයෝගයත්වයේ හින්දා තමයි ලංකාවට මේ අවුරුදු ශූරතාවය දිනා ගන්න හම්බුනේ.
දිලන්ත, විශේෂයෙන්ම මා මීට වසර 10කට 15කට පෙර ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරන කාලෙත් ඔබ තමයි ශ්‍රී ලංකාවේ සිටි ප්‍රමුඛතම මෝටර් රථ ධාවන ශූරයා. අදත් අපිට ලංකාවෙන් බිහි වුණු ලංකාවෙන් ජාත්‍යන්තරයට ගියම එකම ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූරයා වශයෙන් දක්නට ලැබෙන්නේ ඔබ. ඔබ මේ කාරණය පටන් ගත්ත දා ඉඳන්, එහෙමත් නැත්නම් මේ මෝටර් රථ ධාවනය කියන කාරණය පටන් ගත්ත දා ඉඳන් අද ඔබ ඉන්න තැන ගැන ඔබ පෞද්ගලිකව සතුටට පත් වෙනවද දිලන්ත?
අත් වශයෙන්ම මම හිතන්නේ ලෝකේ ඉන්න ක්‍රීඩකයන් අතරින් සන්තෝෂයෙන්ම සිටින කෙනෙක් තමයි මම. ඒ කියන්නේ මොකද මේ රජයෙන්වත් අනෙක් මේ ලංකාවේ තියෙන පෞද්ගලික ආයතන වලින් කිසිම සහයෝගයක් නැතුණත් මම හිතන්නේ ලංකාවේ මේ නිහතමාන මිනිස්සුන්ට ඔක්කොම මට හරි ආදරේ. ඉතින් ඒ ආදරේ කියන්නේ ඔය මිල මුදල් කිසියකටවත් ගන්න බැරි දෙයක්. ඒ වගේම තමයි ඒ ලැබෙන ආදරේ හින්දම තමයි මම මේ ලංකාවේ කොඩිය මං අමාරුවෙන් හරි ලෝකෙට ගෙනියන්නේ. කනගාටු වෙන්න ගියොත් ඉතින් හැමදාම කනගාටු වෙන්නයි මේකත් ගැන කියන හිතේ තියෙන දුක් ගැන කියනවා. ඒකින්ද මං ඒ ගැන හිතන්නේවත් නැහැ. මොකද මම ජීවිතේ මේ රේසින් කියන දේ පටන් ගත්ත දවසේම හිතාගත්ත මේ ලංකාවේ තියෙන දේවල් හැටියට ඒක වගේ ඉන්නේ නිලධාරීන් හැටියට කවදාවත් ඉදිරියට යන්න බෑ තනක් තියෙන කෙනෙකුට. ඒ හින්දා තමයි මම පොඩි කාලෙම පටන් ගත්ත කාලෙම මම ලංකාවේ පිටතට ගියා. ගිහිල්ලා එහෙ ඉබින්න තමයි මට අද මේ තත්ත්වයට එන්න හම්බුනේ. නමුත් මම කවදාවත් ලංකාවේ නමත් අමතක කරේ නැහැ. මොකද අන්තිම වශයෙන් අපි ලාංකිකයෝ, ඒ වගේම ලංකාවට තමුන්ගේ රටට ජයග්‍රහණයක් ගෙනලා දෙන්න පුළුවන් එක තමයි මම හිතන්නේ තමුන්ට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ වගේම සැහැීමකට වගේම තෘප්තියකටත් මං හිතන්නේ අනික් කටයුතු වගේ මට මිල මුදල් නැහැ. ගොඩක් දේවල් එහෙම කිසි දෙකින් හම්බෙලා නැහැ. නමුත් ඒ සියලු කෙනෙකුටම වඩා සන්තෝෂින් තෘප්තියකින් ජීවත් වෙන්නේ මං ඔය මං කිව්වේ ඔය නිහතමානී ශ්‍රී ලංකාවෙන් හම්බන ආදරේ නිසා.
විශේෂයෙන්ම ඔබ මෙහිදී සඳහන් කළා වැදගත් කාරණා ඩිලන්ත මිල මුදල් නැතුව කියලා ඔබ මේ සියලුම කරුණු කාරණා කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මෝටර් රථ ධාවනය කියන්නේ ඉතාමත් දැඩි මූල්‍ය පිරිවැයක් දරන්නට සිදුවෙන ක්‍රීඩාවක්. දැන් මහා පහුගිය වකවානුව තුළ විශේෂයෙන්ම ඔබ මේ වසර තුළ සහභාගී වූ තරග පිළිබඳව තොරතුරු මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටි කෙනෙක්. මෙහිදී මා දැක්කා ඔබ මේ විශේෂයෙන්ම මේ දැන් අනෙකුත් ජාත්‍යන්තර තරඟකරුවන් විශාල පහසුකම් වැද්දේ විශාල මූල්‍යමය අනුග්‍රහයන් මැද්දේ තමයි මේ තරඟයට සහභාගී වන්නේ. නමුත් ඔබ මේ දුෂ්කරතා මැද්දේ ඉතාමත් සතුටින් මේ තරඟවලට සහභාගී වෙලා ජයග්‍රහණය කරන ආකාරය මා රූපවාහිනිය ඔස්සේ මාධ්‍ය ඔස්සේ මට දැක ගන්නට ලැබුණා. මේ තරඟ ජයග්‍රහණය කිරීමේ රහස මොකද්ද ඊළඟට?
මම හිතන්නේ එකක් තමයි කැපකිරීම. ඉතින් මම හිතන්නේ අපේ මුළු ටීම් එකම මං කලින් කිව්වාගේ අපි අපිට මිල මුදල් වලින් අනෙක් තරඟකරුවන් හෝ අනෙක් ටීම්ස් වලත් එක්ක අපිට ඇත්තටම සංසන්දනය කළ නොහැකි වුණ ඒ තරම් ඒ අතින් මිල මුදල් සහ අනෙක් අවශ්‍ය සියලු දේ තියෙනවා. නමුත් කැපකිරීම අතින් මං හිතන්නේ ඒ ඔක්කොම ටීම්ස් වලටයි ක්‍රීඩකයන්ට වඩා තියෙන්නේ අපි ළඟ. ඉතින් අපිට තියෙන එකම දායද කැපකිරීම සාරි දක්ෂතාවය. මං හිතන්නේ ඒක අපි වැඩියෙන්ම පාවිච්චි කරන හින්දා තමයි අනෙක් සියලු දෙනාම අපිට තරඟ වලදී ඔවුන් එක තරඟ වලදී ජයග්‍රහණ කරන්න පුළුවන් වෙන්නේ.
ඩිලන්ත විශේෂයෙන්ම දැන් අපි මේ සුපර් ට්‍රොෆියෝ කියන තරඟාවලියේ ආසියානු ශූරතාවය හිමි කර ගන්නවා. නමුත් අපිට වර්ල්ඩ් ෆයිනල්ස් කියන මට්ටමට යන්නට නොහැකි වෙනවා මේ වසරේදී. මේට හේතු වෙන්නේ මොකද්ද ඩිලන්ත?
ඇත්තටම වර්ල්ඩ් ෆයිනල්ස් වලදී දැන් අපේ රේස් දෙකක් තමයි වර්ල්ඩ් ෆයිනල්ස් වල තියෙන්නේ. පළවෙනි රේස් එකේදීම අපි හප්පුවා, කියන්නේ මේ ඇවිල්ලා වද්දලා අපි ඉස්සර සස්පෙන්ෂන් එකක් කැඩුණා. ඉතින් වර්ල්ඩ් ෆයිනල්ස් වලදී හරි තරඟකාරී. මොකද ලෝකේ හැම ධාවකයම හැම සුපිරි ධාවකයම සූර්යයාම ඇවිල්ලා මේක දිනන්න හදන්නේ. ඉතින් ඔහුන් අර අර සැලිකලිමත් මදි. ඉතින් ඔවුන් දැන් අපි අත් වශයෙන්ම අපේ රථවාහනේ ආරක්ෂා කරගෙන තමයි දිනන්න ඕනේ. ඔවුන්ට වගේ අර මගේ වගේ මිල මුදල් අපිට නැති හින්දා අපි ගොඩක් රිස්ක් ගන්නෑ වැඩි තරමින් අනවශ්‍ය රිස්ක්. ඉතින් මේ ලෝක සුරතාවේ දිනනකොට ඒ ඔක්කොම අතරලා ඇත්තටම අපිට අපිට දක්ෂතාවයේ තියෙනවා ලෝක සුරතාවේ දිනන්න. ඉතින් මේ වගේ හේතු උඩ තමයි අපිට මේ සැරේ ලෝක සුරතාවේ දිනා ගන්න බැරි වුණේ. කියන්නේ අපිට සහභාගී වුණාට අපිට රේස් දෙකම නිම කරන්න බැරුණා. මේ පළවෙනි එකේ රේස් එකේ වැද්ද, දෙවන රේස් එකේදී ඒ ආබාධයෙන් හින්දා මෙකැනිකල් ප්‍රොබ්ලම් එකක් ආවා. ඒකෙන්ද අපිට නවත්තන්න වුණා. නමුත් මං කිව්වා වගේ අපේ ආසියානු සුරතාවේ ලෝකෙන් හැමතැනම වගේ ඇවිල්ලා අපිට තරඟ වදිනවා. අපි ඔහොන්ට වඩා දක්ෂ, අපි ඔහොන්ට වඩා වේගවත්. මං හිතනවා 2017 දී අපි කෙසේ හෝ ලෝක සුරතාවේ දිනනවා කියලා.
ඩිලන්ත විශේෂයෙන්ම දැන් පසුගිය දශක ගණනාව අපි බැලුවොත් එහෙම ලංකාවෙන් අපි දැක්කා බිහිවන මෝටර් රථ යතුරුපැදි ධාවන ශූරීන් ඉන්නවා ශ්‍රී ලංකාව තුල බිහිවුණු ශූරීන්. නමුත් ජාත්‍යන්තරයට ගියපු මෝටර් රථ ධාවන ශූරයෙක් විදියට අපිට සඳහන් කරන්නට පුළුවන් ඔබගේ නම විතරයි. අපි ඔබෙන් පස්සේ බිහිවන පරපුර ගැන සඳහන් කළොත් එහෙම අපිට අලුත් පරපුරේ මෝටර් රථ ධාවන ශූරීන් මේ ආකාරයෙන් දක්නට ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටම තුල අපිට අහන්න ලැබෙන්නේම නැහැ. මේ කාරණය ගැන ඔබ මොකද හිතන්නේ? සුපිරි මෝටර් රථ ධාවන ශූරයෙක් විදියට ලංකාවෙන් බිහි වුණු
වෙලා තියෙන්නේ දැන් ලංකාවේ. මම හිතන්නේ ඒකට වාක්‍යයක් නොනේ ක්‍රීඩා අමාත්‍යාංශය සමග මේ ක්‍රීඩා සමාජවල. ඉතින් මේ දැන් මේ ක්‍රීඩා සමාජය එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන සංගම එහෙම ඒ පිටරට තියෙන රේස් වලට සමාන රේස් ලංකාවේ බිහි කරන්න ඕනේ. එතකොට තමයි අපේ ධාවකයන්ට ඒවට පුහුණු වෙන්න පුළුවන් වෙන්නේ. අද ලංකාව ගත්තොත් තාම අපිට මේ හරි ධාවන පතෙකුත් ලංකාවේ නැහැ. දැන් අපි තමයි ආසියාවේ 1936 දී මේ ආසියාවේ පළවෙනිම මෝටර් රේස් පටන් ගත්තේ ලංකාවේ. ඉතින් අද මේ තත්ත්වයට ලංකාව වැටලා මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයත් පල්ලෙහාම් පල්ලෙහාට වැටලා තියෙන්නේ. ඒ හැමදාම ඉන්නේ නිලධාරීන්ගේ වැරදීමෙන්. ඉතින් ඔවුන් ඒ වගේ වැරදි බාර ගන්නෑ, ඔවුන් ඒ වගේ වගකීම් බාර ගන්නෑ. ඉතින් කලිනුත් මේ වගේ එකට වෙන්නේ. ඉස්සරහටත් මං හිතන්නේ කවදාවත් ඒ කට්ටිය බලාගෙන මේ වගේ දේවල් දිනු කරයි කියලා. ඉතින් මට කියන්න තියෙන අනාගත පරපුරට අපි මේ මම ගියා වගේ ගමන යන්න ඕන නම් කරුණාකරලා ලංකාවෙන් පිටත් වෙලා ලංකාව අමතක නොකර ලංකාවේ නමත් අමතක නොකර පිටරට ගිහිල්ලා. මොකද පිටරට හොඟ තැන්වල සුදුසාට සුදුසු තැන දෙනවා. ඉතින් ඒ වගේ රටකට ගිහිල්ලා පුරුදු වෙලා ඔවුන් සමග තරඟ වැදලා ජයග්‍රහණ කරලා අපේ මවුරට කීර්තියක් ගලන එක තමයි එකම විදිහම ලංකාවෙන් කවදාවත් මේ ක්‍රීඩාවෙන් ඉහළට යන්න බෑ.
විශේෂයෙන්ම ඩිලන්ත ඔබ මේ වසර මෝටර් රථ ධාවන ශූරයෙක් විදියට ඔබට ඉතාමත් සාර්ථක වසරක් බවට පත්වනවා. ලැම්බගිනි සුපර් ට්‍රෝෆි ආසියානු ශූරතාවේ ජයග්‍රහණය කිරීමත් සමගින් එළබෙන වසරේ මෝටර් රථ ධාවන ශූරයෙක් විදියට ඔබගේ සැලසුම් ඉලක්ක මොනවාද?
අත වශයෙන්ම දැන් එන අවුරුද්දෙත් මම නැවතත් ලම්බෝගිනි සුපර් ට්‍රොෆි ශූරතාවයත් ඒ වගේම GT3 ශූරතාවයත් ඒ වගේම යුරෝපෙත් ඒ වගේම මිඩ්ල් ඉස්ට් වල ඒ කියන්නේ අරාබිකරේ තියෙනවා වින්ටර් සීරීස් කියලා එකක් ලෝකේ එකත් ලෝක ශූරතාවක සමාන එක පටන් ගන්න පෙබරවාරි වල ඉතින් මේ සියලු තරඟ දිනන්න තමයි මගේ අදහස අත වශයෙන්ම දැන් ආසියාතිකයේ හැටියට වැඩිම රේස් දිනලා වැඩිම ශූරතා දිනලා තියෙන්නේ මම ඒක වார்த்தාවක් ඒ වගේම දැන් ලෝක වார்த்தාවක් මං හිතන්නේ එන අවුරුද්දේක මට හම්බේ දිගම කාලයක් මෝටර රථ ශ්‍රේෂ්ඨයේ රැඳී ඉඳලා වැඩිම රේස් දිනපු කෙනෙක් හැටියට ඒ මං හිතන්නේ ළඟදිම ගිනස් එකේ ඒ ඒකත් වார்த்தාවක් හම්බෙනවා. ඉතින් මේ සියල්ල මට වඩා මට ඕනේ අපේ ලංකාවට හිමි කරලා දෙන්න. ඉතින් ඒවත් එක්ක දැන් ඉදිරියට මට යන්න තියෙන තව ලෝක ශූරතා කීපයක් දැනන මේ අවස්ථාව තියෙනවා. ඉතින් එන අවුරුද්දේ ඉඳලා මං හිතනවා දේවල් තවත් හොඳ වෙයි. ඒකලා තව ශූරතා දිනන්න හම්බෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි ඩිලන්ත SBS ගුවන්විදුලි වෙනුවෙන් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියලා ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් මේ ආකාරයෙන් ජයග්‍රහණය ගෙන එන්නට බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ කතා බහට එක්ුණාට.
බොහොම ස්තුතියි.
SBS. This is SBS Radio.